අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඌයේ ගුරු කෙතරින් ඉතිහාසයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ඉතිහාසයේ පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවිල ශාන්ත ජෝසප් ජාතක විද්‍යාලයේ එරන්දි දිල්රුක්ෂි ගුරුමෑණියන්.
සියලු දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ. අද ඔන්න මම ඔගලන්ට ඉතිහාසයේ පාඩමක් අරගෙන එන්නේ හත ශ්‍රේණියේ දරුවන්ට. එහෙනම් පුතේ, හත ශ්‍රේණියේ දරුවන් ලෑස්ති වෙන්න. අද මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ ඔයගලන්ගේ පෙළ පොතේ තියෙන අන්තිම පාඩම. ඒ කියන්නේ යුරෝපයේ පැරණි ශිෂ්ටාචාර. එහෙනම් අද මම ඔයගලන්ට යුරෝපයේ පැරණි ශිෂ්ටාචාර ගැන ඔන්න හඳුන්වලා දෙන්නම්. ඊට කලින් පුතේ, ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ තවත් ශිෂ්ටාචාර තිබ්බා කියලා. දැන් අපි මෙතන කතා කරන්නේ පුතේ යුරෝපය ගැන. ඒ වුණාට ආසියාව, අප්‍රිකාව වගේ රට මහද්වීපවල ඒ පැරණි ශිෂ්ටාචාර තිබිලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා පුතේ ආසියාවේ යුප්‍රටිස් ටයිග්‍රීස් නිම්න ශිෂ්ටාචාරයේ තිබ්බ, ඊළඟට ඉන්දු නිම්න, හොයන් හෝ. ඉතින් ඔන්න ඔය වගේ ශිෂ්ටාචාර ගැන ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති. ඊළඟට අප්‍රිකා මහද්වීපයේ තිබ්බ නයිල් නිම්න ශිෂ්ටාචාරය පිළිබඳවත් ඕගොල්ලෝ කරුණු දැනගෙන ඇති. ඉතින් අද කතා කරන්න යන්නේ පුතේ ඒ ශිෂ්ටාචාර ගැන නෙමෙයි, යුරෝපා මහද්වීපයේ තියෙන ශිෂ්ටාචාර දෙකක් පිළිබඳව. ඉතින් මෙන්න මේ යුරෝපයේ පැරණි ශිෂ්ටාචාර ගැන අපි කතා කරද්දී ඕගොල්ලන්ට මම අද කියා දෙනවා ග්‍රීක හා රෝම කියන ශිෂ්ටාචාර දෙක පිළිබඳව. එහෙනම් පුතේ ඔන්න එහෙනම් ලැහැත්ති වෙන්න, අපි අද ඉගෙන ගමු ග්‍රීක ශිෂ්ටාචාරයයි රෝම ශිෂ්ටාචාරයයි කොහොමද යුරෝපයේ තිබ්බේ කියන එක. ඉතින් මෙන්න මේ විශේෂයෙන්ම අපි කතා කරනවා මේ ශිෂ්ටාචාර දෙකේම පිහිටීම ගැන, ඊළඟට ග්‍රීක ශිෂ්ටාචාරයේ ආරම්භය, රෝම ශිෂ්ටාචාරයේ ආරම්භය, ඊළඟට මේ දෙකේම පාලනය ගැන, ඊළඟට ආය අපි කතා කරනවා ආර්ථිකයේ මේ ශිෂ්ටාචාරවල තිබ්බ, ඊළඟට ජන ජීවිතය ගැන කතා කරනවා, ඊළඟට අපි කලා කටයුතු ගැන කතා කරනවා, ඊළඟට මූර්ති හා ප්‍රතිමා ගැන අපි කතා කරනවා, ඊළඟට නාට්‍ය පිළිබඳ අපි කතා කරනවා, ඊළඟට සාහිත්‍ය, අධ්‍යාපනය, දර්ශනය, මෙන්න මේ මාතෘකා පිළිබඳ අපි කතා කරනවා. ඊට අමතරව අපි මේ ශිෂ්ටාචාරවල තිබ්බ ආගම, ක්‍රීඩාව, මෙන්න මේවා ගැනත් අපි චුට්ටක් කතා කරමු. ඉස්සෙල්ලාම මම ඔයගලන්ට කතා කරන්න යන්නේ ග්‍රීක ශිෂ්ටාචාරය ගැන. ග්‍රීක ශිෂ්ටාචාරය පුතේ, ඕගොල්ලෝ සිතියම් පොතක් අරගන්න ඕන. සිතියම් පොතක් අරගෙන බලන්න ග්‍රීසිය කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. ඉතින් ග්‍රීසියේ පිහිටීම බලන්න අපි බලමු. එහෙනම් ග්‍රීසියේ පිහිටීම කොහොමද පිහිටලා තියෙන්නේ කියන එක. එහෙනම් මෙන්න මේ ග්‍රීසිය පිහිටලා තියෙන මෙන්න මේ විදිහට බටහිර පැත්තෙන් තිබිලා තියෙන අයෝනියානු මුහුද. එහෙනම් බලන්න ඕගොල්ලෝ පුතේ, සිතියමේ බටහිර පැත්තෙන් අයෝනියානු මුහුද තියෙනවා, ඊළඟට නැගෙනහිරින් ඊජියන් මුහුද තියෙනවා. එහෙනම් බටහිරින් අයෝනියානු මුහුද, නැගෙනහිරින් ඊජියන් මුහුද. ඉතින් මෙන්න මේ මුහුදු දෙකට මැදි වෙලා මධ්‍යදරණී මුහුදට නෙරා ගිහිල්ලා තියෙන අර්ධද්වීපයක් සහ ඊට දකුණින් පිහිටලා තියෙන ක්‍රීට කියන දූපත. ඉතින් මෙන්න මේ ක්‍රීට දූපත ඇතුළු දූපත් සමූහය මුල් කරගෙන තමයි මේ ග්‍රීසිය දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික මුල් කරගෙන තමයි ග්‍රීක ශිෂ්ටාචාරය බිහි වෙන්නේ. ඉතින් මෙන්න මේ ශිෂ්ටාචාරයට අයිති දූපත් අතරින් විශාලතම දූපත විදිහට අපි ගන්නේ ක්‍රීට දිවයින. ඉතින් ග්‍රීසිය කියලා කියන්නේ පුතේ කඳු වලින් පිරීලා තියෙන රටක්. ඉතින් ඒ අතරින් අලංකාරම කඳ තමයි ඔලිම්පස් කඳ. ඉතින් මේක ප්‍රසිද්ධයි, ලෝකේ ප්‍රසිද්ධයි මේ ඔලිම්පස් කඳ. ඉතින් මේ කඳු වැටි අතුරින් ගලාගෙන එන ජලමාර්ගින්ද කෘෂිකර්මාන්තයට යෝග්‍ය පරිසරයක් ඔය ග්‍රීසියේ තිබිලා තියෙනවා. ඉතින් ඒකේ තිබ සෞම්‍ය දේශගුණය සත්ත්ව පාලනයට වගේම ජන ජීවිතයටත් හිතකර බවක් දක්වලා තියෙනවා. ඊට අමතරව පුතේ මේ ග්‍රීසියේ මුහුදු මැදිවනේ පිහිටලා තියෙන්නේ. ඒක නිසා ග්‍රීසියට කඩතුළු වෙරළ ආශ්‍රිත ස්වභාවික වරායන් රැසක් පිහිටලා තියෙනවා. කඩතුළු වෙරළවල් තමයි පුතේ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් පැරණි ග්‍රීසියේ විදේශ සම්බන්ධතාවලට වගේම වෙළඳ කටයුතු වලටත් මෙන්න මේ කඩතුළු සහිත වෙරළ උපකාරී වෙලා තියෙනවා. ඊළඟට පුතේ අපි බලමු ග්‍රීක ශිෂ්ටාචාරයේ කොහොමද ආරම්භය සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භ වෙන්න පෙර ක්‍රීට දිවයින මුල් කරගෙන පැරණි ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා. හොඳේ ඔන්න බලන්න පුතේ, ඔයගලන්ට පැහැදිලිව ওই සිටියමේ දකින්න පුළුවන් වෙනවා. ග්‍රීසියට දකුණින් ක්‍රීට දිවයින තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රීට දිවයින මුල් කරගෙන තමයි පැරණි ශිෂ්ටාචාරයක් තිබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක මිනෝවන් ශිෂ්ටාචාරයේ විදිහට තමයි හඳුන්වන්නේ. මිනෝවන් ශිෂ්ටාචාරය. ඉතින් අවට ප්‍රදේශවලින් විවිධ ගෝත්‍ර හා ජන කණ්ඩායම් පැමිණීම හින්දා මිනෝවන් ශිෂ්ටාචාරය පරිහානියට පත් වෙලා තියෙනවා. බලන්න එහෙනම් කාලයක් පැවතිලා නැහැ. වෙන වෙන ප්‍රදේශවලින් ගෝත්‍ර ජන කණ්ඩායම් ඇවිත් තිනවා. ඉතින් ඒක නිසා මේ මිනෝවන් ශිෂ්ටාචාරය පරිහානියට පත් වුණා. ඉතින් ඒ ගෝත්‍ර හා ජන කොටස් කුඩා ගම්මාන පිහිටුවාගෙන ක්‍රිස්තු පූර්ව 2000 පමණ වෙනකොට ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භ කළා තියෙනවා. ඔන්න එහෙනම් මතක තියාගන්න ඕනි පුතේ, ඔයගොල්ලෝ ක්‍රිස්තු පූර්ව 2000 වෙනකොට තමයි ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ. ඊළඟට අපි බලමු පුතේ මේ ග්‍රීක ශිෂ්ටාචාරයේ පාලනය කොහොමද තිබිලා තියෙන්නේ කියලා. ඉතින් ඉහත සඳහන් කරපු අපි කරුණු දැන් ගොඩක් කතා කරා. ඉතින් ඒ වගේ විවිධ ගෝත්‍ර හා ජන කොටස් විසින් පිහිටවන ලද ගම් දියුණු වෙලා නගර බිහි වෙලා තියෙනවා. ඉතින් මෙසේ දියුණු වෙලා තිබ්බ නගර ආශ්‍රිතව ක්‍රිස්තු පූර්ව 700 වෙනකොට නගර රාජ්‍ය රැසක් ඔන්න බිහි වෙන්න පටන් අරගෙන තියෙනවා. මෙන්න මේ ක්‍රිස්තු පූර්ව 700 වෙනකොට තමයි පුතේ නගර රාශියක් බිහි වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ග්‍රීසියේ පැවතිලා තියෙන මෙන්න මේ නගර රාජ්‍ය හඳුන්වනවා පුතේ පෞර රාජ්‍ය කියලා. ඔගොල්ලෝ මතක තියාගන්න ඕනි පුතේ, ග්‍රීසියේ තමයි ආරම්භ වෙන්නේ පෞර රාජ්‍ය. ඉතින් මෙන්න මේ පෞර රාජ්‍ය විදිහට හඳුන්වනවා. ඉතින් පෞර රාජ්‍ය කියලා කියන්නේ පුතේ පුර කියන වචනයට භාවිතා වෙන නගරයට භාවිතා කරන තවත් නම පුර. හොඳ, එහෙනම් පෞර, පුර, එහෙනම් නගරය. ඔන්න ඔය තුන මතක තියා ගන්න ඕන. ඉතින් එහෙනම් නගරයට භාවිතා කරන තවත් නමක් තමයි ඒ. ඉතින් එම පෞර රාජ්‍ය අතුරින් ඇතෙන්ස් හා ස්පාටා ප්‍රධාන නගර රාජ්‍ය විදිහට හඳුන්වනවා. මතක තියාගන්න පුතේ, එහෙනම් මේකත් ඇතෙන්ස් හා ස්පාටා කියන නගර දෙක, මේ ප්‍රධාන නගර දෙක තමයි ග්‍රීක ශිෂ්ටාචාරයේ දකින්න පුළුවන් වෙන. ඉතින් මෙන්න මේ පෞර රාජ්‍යවල කැපී පේන ලක්ෂණ කිහිපයක් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ අතර පුතේ වැදගත් වෙනවා, භූමි ප්‍රදේශය කුඩායි, විශාල නැහැ. හොඳේ, කුඩා භූමි ප්‍රදේශයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි පුතේ ජනගහණය සීමිතයි. විශාල ජනගහණයක් නැහැ, එහෙනම් සීමිත ජනගහණයක් තමයි ඉඳලා තියෙන්නේ. ඊළඟට පුරවැසියන්ට පමණක් දේශපාලන අයිතිවාසිකම් ලැබෙනවා. එහෙනම් මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න පුරවැසියන්. එහෙනම් මෙන්න මේ පුරවැසියන්ට විතරයි දේශපාලන අයිතිවාසිකම් ලැබිලා තියෙන්නේ. ඉතින් පෞර රාජ්‍යවල විශේෂයෙන් ඇතෙන්ස් රාජ්‍යයේ පුරවැසියෝ එක තැනකට රැස්සෙලා සාකච්ඡා කරලා දේශපාලන තීරණ අරගෙන තියෙනවා. බලන්න ඒක හොඳට මතක තියාගන්න පුතේ, මෙන්න මේ ඇතෙන්ස් රාජ්‍යයේ පුරවැසියන් ගොඩක් එකට එකතු වෙලා සාකච්ඡා කළා තමයි දේශපාලන තීරණ අරගෙන තියෙන්නේ. තනියෙන් නෙමෙයි, කිහිප දෙනෙක් එකට එකතු වෙලා. ඉතින් මෙසේ පුරවැසියන් තමන්ම පාලන කටයුතු වලට සම්බන්ධ වීම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ විදිහට හඳුන්වනවා. ඔන්න එහෙනම් පුතේ, ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි මෙන්න මේක හඳුන්වනවා. ඒ කියන්නේ අර පුරවැසියන් තමන්ගේ පාලන කටයුතු වලට සියලුම දෙනා සම්බන්ධ වෙලා තියෙනවනේ. ඉතින් ඒක නිසා අපි කියන එකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඉතින් එමගින් නූතන ලෝකයේ පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පදනම වැටිලා තියෙනවා. එහෙනම් අපි වර්තමානයේ දක්නට ලැබෙනවා බොහෝ රටවල පාර්ලිමේන්තුව කියලා එකක්. එහෙනම් මෙන්න මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පදනම වැටිලා තියෙන්නේ අන්න අර ග්‍රීක ශිෂ්ටාචාරයේ තිබ්බ මෙන්න මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් විදිහට. ඊට පස්සේ බලන්න, පෙරික්ලීස් නම් පාලකයාගේ පාලන කාලයේදී ග්‍රීසියේ විශේෂයෙන් ඇතෙන්ස් රාජ්‍යයේ ස්වර්ණමය යුගයේ විදිහට හඳුන්වනවා. එහෙනම් ඔන්න ඇතෙන්ස් වල රාජ්‍ය ස්වර්ණමය යුගයේ විදිහට හඳුන්වන්නේ පෙරික්ලීස් කියන පාලකයාගේ පාලන කාලය. දෙ පෙරික්ලීස් කියන පුද්ගලයා. ඉතින් එයා ඇතෙන්ස් නගර මැදදී ඇති කුඩා කඳු ගැටයක ඇක්‍රෝපොලිස් හෙවත් අගනගරයේ ඉදි කරලා තියෙනවා. ඔන්න එයා අගනුවර විදිහට එයා හදාගත්තේ ඇක්‍රෝපොලිස් කියන නගරය. හොඳ එහෙනම් මෙන්න මේ ඇක්‍රෝපොලිස් තියෙන්නේ ඇතෙන්ස් නගරයේ මැදේ තියෙන කුඩා කඳු ගැටයක. ඊට පස්සේ ටික කාලයක් යනකොට ග්‍රීක පෞර රාජ්‍ය එකිනෙකා අභිභවා නැගී සිටීමට උත්සාහ අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ අසමගියෙන් ප්‍රයෝජනය ගත්තලු මැසිඩෝනියාවේ පිලිප් කියන රජතුමා. මේ අසමගියෙන් ප්‍රයෝජනය ගත්තේ මැසිඩෝනියාවේ පිලිප් කියන රජතුමා. ඉතින් මෙන්න මේ පිලිප් රජතුමා ඒක නිසා ග්‍රීසිය ආක්‍රමණය කළා තියෙනවා. ඉතින් ඔහුගේ හදිසි මරණින් පස්සේ පිලිප් රජුගේ පුතා මහා ඇලෙක්සැන්ඩර්, එහෙනම් මෙන්න මේ මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසිය අල්ලාගෙන ඔන්න එහි රාජ්‍යත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනි පුතේ, පසු කාලෙක ග්‍රීසියේ ඔන්න රාජ්‍ය බවට පත් වෙන්නේ, රජ බවට පත් වෙන්නේ ඇලෙක්සැන්ඩර් කියන පුද්ගලයා. එහෙනම් ඇලෙක්සැන්ඩර් රජු ඔන්න ග්‍රීසියේ රාජ්‍යත්වයට අවසානයේ පත් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු පුතේ, මෙන්න මේ ග්‍රීක ශිෂ්ටාචාරයේ ආර්ථිකයේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් පැරණි ග්‍රීක ජන ජීවිතය ගොවිතැන, සත්ව පාලනය හා වෙළඳාම මත පදනම් වෙලා තිබිලා තියෙනවා. විශේෂයෙන්ම එහෙනම් ඔන්න බලන්න ආර්ථිකයේ කෘෂිකර්මාන්තයේ මත තමයි පදනම් වෙලා තියෙන්නේ ග්‍රීසියේ. ඊළඟට අපි මේකේ ප්‍රධාන වශයෙන්ම ගොවිතැන කොහොමද තිබ්බේ කියලා බලමු. තිරිඟු, බාර්ලි, මෙන්න මේ වගේ ධාන්‍ය වර්ග තිබිලා තියෙනවා. ඊට අමතරව මිදි, ඔලිව් වගේ ප්‍රධාන භෝග වගාවන් ඔන්න ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා ග්‍රීසියේ. ඊළඟට මේ ග්‍රීසියේ සත්ත්ව පාලනය බලන්න කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා, විශේෂයෙන්ම ගවයන්, එළුවන්, බැටළුවන්, මෙන්න මේ වගේ සතුන් තමයි ඇති කරලා තියෙන්නේ. කිරි, මාස්, බිත්තර ඔන්නෝ වගේ දේවල් ගන්න තමයි මේ සත්ත්ව පාලනය සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ ග්‍රීක ශිෂ්ටාචාරයේ වෙළඳාම කොයි වගේද කියලා බලමු. වෙළඳාම මෙන්න මේ විදිහට තමයි පුතේ තිබිලා තියෙන්නේ. ඉන්දියාව, චීනය, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් එක්ක වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා. බලන්න ඉන්දියාව, චීනය, ශ්‍රී ලංකාව, ඒ කියන්නේ අපේ ලංකාවත් එක්කත් එහෙනම් පැරණි කාලයේ ඉඳලම ග්‍රීසිය වෙළඳ සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඉතින් ග්‍රීකවරුන් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ තැප්‍රොබේන් කියලා. එහෙනම් මතක තියාගන්න පුතේ ඔයගොල්ලෝ, ග්‍රීකයන් අපේ ලංකාව, ඒ කියන්නේ ශ්‍රී ලංකාව හඳුන්වන්නේ තැප්‍රොබේන් කියලා. ඒ කියන්නේ විවිධ පුද්ගලයන් විවිධ නම් වලින් අපේ ලංකාව හඳුන්වලා තියෙනවා. ඊළඟට මේගොල්ලෝ විශේෂයෙන්ම සුවඳ විලවුන්, අලංකාර මැටි බඳුන්, ලිනන්, රෙදි, වයින්, මෙන්න මේ වගේ දේවල් තමයි ග්‍රීකවරුන් වෙළඳ භාණ්ඩ විදිහට ඒ රටවල් වලට යවලා තියෙන්නේ. ඉතින් සුවඳ විලවුන්, අලංකාර මැටි බඳුන්, ඊළඟට ලිනන්, රෙදි, වයින්, මේවා තමයි එහෙනම් වෙළඳ භාණ්ඩ විදිහට ඒ රටවල් වලට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට පුතේ ඔගොල්ලන් බලන්න ග්‍රීකවරු නිපදවලා තියෙන අලංකාර මැටි බඳුන් ඔගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. බලන්න ඒවා ලස්සනට පින්තාරු කරලා දකින්න පුළුවන් වෙනවා. පහේ එක කියන රූපය ඔගොල්ලෝ බලන්න. ඊළඟට අපි බලමු ග්‍රීක ශිෂ්ටාචාරයේ ජන ජීවිතය කොහොමද පැවතිලා තියෙන්නේ කියලා. පැරණි ග්‍රීක ජන සමාජයේ ප්‍රභූන්, සාමාන්‍ය වැසියන් හා වහලුන් කියලා ඔන්න පුද්ගල කොටස් තුනක්. හොඳේ, පුද්ගල කොටස් තුනකින් සමන්විත වෙලා තියෙනවා. මොනවාද මේ තුන? ප්‍රභූන්, සාමාන්‍ය වැසියන්, වහලුන්. හොඳේ, ඔන්න ප්‍රධාන කොටස් තුන. ඉතින් මේගොල්ලන්ගේ පවුල තමයි කුඩාම ඒකකය. මේ පවුල තමයි කුඩාම ඒකකය. ඒක නිසා ඔවුන් සරල පැවැත්මකට හුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් සරලව තමයි ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේගොල්ලන්ගේ ආහාර පාන කොහොමද සකස් කරගෙන තියෙන්නේ කියලා. එහෙනම් එළවලු, මස්, මාළු, බාර්ලි, වයින් ආහාර පාන විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. එළවලු, මස්, මාළු, බාර්ලි, වයින්, මේවා තමයි ඒගොල්ලන්ගේ ආහාර විදිහට ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට මේගොල්ලෝ බලමු අපි ගෙවල් කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. පුතේ බලන්න ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා පහේ තුන රූපය. මේකේ තියෙන පැරණි නිවාසයක අනුරුවක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. බලමු එහෙනම් මේගොල්ලෝ මේ නිවාස කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ප්‍රභූ ජනයාට මහල් නිවාස තිබිලා තියෙනවා. එහෙනම් ප්‍රභු ඒ කියන්නේ සමාජයේ ඉහළ පුද්ගලයන් ප්‍රභුන් කියලා කියන්නේ. එහෙනම් මේගොල්ලන්ට තට්ටු නිවාසෙ තිබිලා තියෙනවා. ඊළඟට මැද මිදුල වටා කාඹර, කුස්සිය, ගබඩා කාඹර වගේ දේවල් ඉදි වෙලා තියෙනවා. බලන්න මැද මිදුල. බලන්න මේ රූප සටහනේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා පුතේ මැද මිදුල. එහෙනම් මේ මිදුල වටේට තමයි ඒගොල්ලෝ තට්ටු නිවාස හෝ ගෙවල් ඉදි කරලා තියෙන්නේ. ඊළඟට සාමාන්‍ය මිනිස්සු බලන්න කොහොමද ගෙවල් හදාගෙන තියෙන්නේ කියලා, ඒගොල්ලෝ කුඩා නිවාසවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔන්න එහෙනම් සාමාන්‍ය ජනතාව කුඩා නිවාසවලයි, ප්‍රභු ජනතාව මහල් නිවාසවලයි මේගොල්ලෝ ජීවත් වෙලා තියෙනවා නිවාස හදාගෙන. ඊළඟට මේගොල්ලන්ගේ කලා කටයුතු බලමු කොහොමද කියලා. කලා කටයුතු වල පුතේ අපි ඉස්සෙල්ලාම කතා කරමු ගෘහ නිර්මාණ ශිල්පය. විශාල ගොඩනැගිලි හා ඉතා අලංකාර දේවස්ථාන තනවන්න ග්‍රීකයෝ සමත් වෙලා තියෙනවා. බලන්න විශාල ගොඩනැගිලි අලංකාර දේවස්ථාන මේවා හදලා තියෙනවා. ඉතින් දේවස්ථාන තනවනකොට උපමට්ටමේ කළ හුණුගල්, කිරිගරුඬ, වර්ණවත් පිඟන් ගඩොල් තමයි භාවිතා කරලා තියෙන්නේ. බලන්න හොඳට උපමට්ටම් කරපු හුණුගල් පාවිච්චි කරලා තියෙනවා, කිරිගරුඬ පාවිච්චි කරලා තියෙනවා, වර්ණවත් පිඟන් ගඩොල් මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න දේවස්ථාන තනවනකොට. ඊළඟට බලන්න උදාහරණ තමයි පුතේ පාතීනන් දෙව් මැදුර. හොඳේ හොන්න හොඳම උදාහරණය තමයි පාතීනන් දෙව් මැදුර. ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා පාතීනන් දෙව් මැදුර පහේ පහ රූප සටහනේ. බලන්න ඒකේ කණු කණුවල විශාලත්වය, හොඳේ කොහොමද ඒවා නිර්මාණය කරලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ බලන්න. ඊළඟට අපි යම් පුතේ මූර්ති හා ප්‍රතිමා ගැන බලන්න. මේ ග්‍රීක ශිෂ්ටාචාරයේ මිනිස් ශරීරයේ ස්වභාවය නිරූපණය වෙන විදිහට තමයි මූර්ති හා ප්‍රතිමා තනවලා තියෙන්නේ. ඊළඟට කවපෙත්ත විසි කරන්නාගේ ප්‍රතිමාව ඉතින් ඔය උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ප්‍රතිමා නිර්මාණය කරනකොට ඇද්දත් හා රත්තරන් වගේ දුර්ලභ ද්‍රව්‍ය පවා භාවිතා කරලා තියෙනවලු. ඇද්දත් රත්රන් වගේ දුර්ලභ ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඇතීනා දෙවගණගේ ප්‍රතිමාව අන්න උදාහරණයක්. හොඳේ ඇතීනා දෙවගණගේ ප්‍රතිමාව බලන්න ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා පහ හය කියන රූප සටහන මේකේ ඇතීනා දෙවගණ ඉන්න. හොඳේ එහෙනම් එන්නේ රූපේ බලන්න. එහෙනම් කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? ලස්සන කලාත්මක විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට නාට්‍ය බලමු. සුඛාන්ත හා දුක්ඛාන්ත යනුවෙන් නාට්‍ය වර්ග දෙකක් තිබිලා තියෙනවා. සුඛාන්ත දුක්ඛාන්ත. ඉතින් ඊස්කලස්, ඊළඟට සෙපෝක්ලිස්, ඊළඟට සුරීපීඩිස් හා ඇරිස්ටෝපනිස් කියන එකල සිටපු ප්‍රසිද්ධ නාට්‍යකරුවන් වලට උදාහරණ ඔන්න දකින්න පුළුවන් වෙනවා. හොඳ නාට්‍යකාරයොත් ඉඳලා තියෙනවා. ඊළඟට පුතේ අපියන් සාහිත්‍ය ගැන කතා කරන්න. සාහිත්‍ය පොත්පත් ලියනකොට ග්‍රීක භාෂාව තමයි ඒගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. ඉතින් වීර කාව්‍ය හා ඉතිහාස කතා උසස් සාහිත්‍ය නිර්මාණ විදිහට තමයි අපි ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ හෝම කියන කවියා ගැන අහලා ඇති මීට කලිනුත්. මෙන්න මේ හෝම කවියා ඉලියඩ් සහ ඔඩිසි කියන ග්‍රීක වීර කාව්‍ය වලට උදාහරණ විදිහට ගන්න පුළුවන්. කාව්‍ය හොඳේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට බලන්න පුතේ පැසිඩිඩීස්, ඊළඟට හෙරඩෝටස්, ඊළඟට ඇරිස්ටෝටල් හා ඊළඟට තුසීඩිඩීස්. හොඳේ මෙන්න මේගොල්ලෝ ග්‍රීසියේ හිටපු විශිෂ්ට ඉතිහාසකරුවන් බවට පත් වෙනවා. ඊළඟට අපි බලමු පුතේ ග්‍රීසිය අධ්‍යාපනය හා දර්ශනය කොහොමද තිබිලා තියෙන්නේ කියලා. අධ්‍යාපනයේ තිබිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. විවිධ වෘත්තිකයන් ඉඳලා තිනවා. ඊළඟට දාර්ශනිකයන් ඉඳලා තිනවා. ඊළඟට කලාකරුවෝ බිහි කිරන්න ඔන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේ හොඳ අධ්‍යාපනයක් එහෙනම් ඒ වෙනකොට ග්‍රීසියේ තිබිලා තිනවා. ඊළඟට ප්ලේටෝගේ ඇකඩමිය හා ඇරිස්ටෝටල්ගේ ලයිසියම් විශිෂ්ටම අධ්‍යාපන ආයතන විදිහට තමයි ගන්නෙ. ප්ලේටෝගේ ඇකඩමියයි ඊළඟට ඇරිස්ටෝටල්ගේ ලයිසියම් කියන ඔන්න ඔය අධ්‍යාපන ආයතන දෙකෙන් අධ්‍යාපනය හදාරලා තිනවා බොහෝ දෙනෙක්. ඊළඟට දර්ශනය බලමු මේ ග්‍රීසියේ තිබ්බේ කොහොමද කියලා. ඊළඟට සොක්‍රටිස්, ප්ලේටෝ හා ඇරිස්ටෝටල් අග්‍රගණ්‍ය ග්‍රීක දාර්ශනිකයන්. ඉතින් මේගොල්ලන්ගේ මේ කියලා තියෙන දේවල් පුතේ අදටත් ගොඩාක් වලංගු වෙනවා. ඉතින් සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් මේගොල්ලෝ හොඳ දාර්ශනිකයන් විදිහට තමයි ගැනෙන්නේ. ඉතින් ග්‍රීක ජාතිකයෙකු වන හිපොක්‍රටිස් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා විදිහට තමයි සලකන්නේ. හොඳේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා. එයා නේ නං ග්‍රීක ජාතිකයෙක් හිපොක්‍රටිස්. ළඟට ආකිමිඩිස් කියන උසස් ගණිතඥයෙක් හා විද්‍යාඥයෙක් විදිහටත් පිළිගන්නවා. ආකිමිඩිස් ගැන ඔයගොල්ලෝ දන්නව ඇති පුතේ. එහෙනම් ආකිමිඩිස් කියලා කියන්නේ උසස් ගණිතඥයෙක්, ඒ වගේම විද්‍යාඥයෙක් විදිහටත් හඳුන්වනවා. ඊළඟට අපි බලමු පුතේ ආගම කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ ග්‍රීසියේ දේව වන්දනාව වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්. දෙවියන් තමයි වන්දනාමාන කරලා තියෙන්නේ. ග්‍රීසියේ එක් එක් නගර රාජ්‍යවල වෙන් වෙන් වූ දෙවිවරුන් ඉඳලා තියෙනවා. ඉතින් සියුස් දෙවියා ග්‍රීක දේව පරපුරේ ප්‍රධානියා. එහෙනම් ඔන්න දේව පරපුරේ ප්‍රධානියා තමයි පුතේ සියුස් කියන දෙවියන්. ඉතින් සියුස්ගේ දියණියක් හා සැලකෙන ඇතීනා ග්‍රීසියේ වන්දනාමානයට පාත්‍ර වෙලා තියෙන ප්‍රධානම දෙවගඩ. එහෙනම් සියුස්ගේ දියණිය තමයි පුතේ ඇතීනා කියලා කියන්නේ. මෙන්න මේ ඇතීනා දෙවගණ තමයි ග්‍රීසියේ වන්දනයට පාත්‍ර වෙලා තියෙන ප්‍රධානම දෙවගණ. ඉතින් පාතීනන් දේවස්ථානය මෙන්න මේ ඇතීනා දෙවගණ වෙනුවෙන් තමයි ඉදි කරලා තියෙන්නේ. ඊළඟට පුතේ අපියන් ක්‍රීඩා කටයුතු කොහොමද ග්‍රීසියේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ පැරණි කාලයේ ක්‍රීඩා වර්ග කීපයක් තිබිලා තියෙනවා පුතේ. ඒවා තමයි දිවීම, ඊළඟට මල්ලව පොර, ඊළඟට බර ඉසිලීම, කවපෙත්ත විසිකිරීම ග්‍රීක ක්‍රීඩාවලට ඔන්න උදාහරණ. ඉතින් ඔලිම්පික් ක්‍රීඩාවේ ආරම්භය ග්‍රීකවරුන්ගෙන් සිදු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් ඔලිම්පික් ක්‍රීඩා මේ ළඟදිත් තිබ්බ නේද? එහෙනම් මේ ඔලිම්පික් ක්‍රීඩාවේ ආරම්භය සිද්ධ වෙන්නේ ග්‍රීසියෙන්. එහෙනම් ග්‍රීසිවරුන් ග්‍රීකවරුන් තමයි මේක සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් අතීතයේ සියුස් දෙවියා සිහි කිරීමට සිව් වසරකට වරක් පැවති ඔලිම්පික් ක්‍රීඩාවට සෑම පෞර රාජ්‍යයකම පුරවැසියන් සහභාගී වෙලා තියෙනවා. බලන්න මේ ඔලිම්පික් ක්‍රීඩාව කරන්න මේ පෞර රාජ්‍යවල හිටපු පුරවැසියන් ඔක්කොම එකතු වෙලා තියෙනවා. මේක අවුරුදු 4කට සැරයක් තමයි තියෙන්නේ. අදත් එහෙමයි පුතේ. හොඳේ. ඉතින් ඔලිම්පික් ක්‍රීඩාව ග්‍රීකයන් අතර එකමුතුකම පිළිබිඳු කරන අවස්ථාවක් විදිහට තමයි ගන්න. එහෙනම් ක්‍රීඩාව කියලා කියන්නේ පුතේ ඔක්කොම එකට එකතු වෙලා කරන දෙයක්. ඉතින් ඒක නිසා එකමුතුකම තමයි මේකෙන් පිළිබිඹු වෙන්නේ. ඊළඟට පුතේ අපි බලමු ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ලෝකෙට උරුම වෙලා තියෙන දායාද මොනවාද කියලා. නූතන යුරෝපා ශිෂ්ටාචාරය ගොඩනැගීමට අවශ්‍ය මූලික පදනම වැටුනේ ග්‍රීක ශිෂ්ටාචාරයෙන්. ඊළඟට යුරෝපයේ දේශපාලන, සාහිත්‍ය, විද්‍යාව, ඊළඟට කලාව මෙන්න මේ වගේ දේවල් බිහි වෙන්න ග්‍රීක ශිෂ්ටාචාරයේ ප්‍රබල දායකත්වයක් හිමි කරගෙන තියෙනවා. ඊළඟට ග්‍රීක දාර්ශනිකයින්ගේ හා චින්තකයින්ගේ ඉගැන්වීම් නූතන යුරෝපා චින්තනය වර්ධනය වෙන්න කාරී වෙලා තියෙනවා. ඉතින් යුරෝපා චින්තනය විතරක් නෙමේ පුතේ, පසුකාලීන මේවා ගොඩාක් විට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න පටන් අරගෙන තියෙනවා. ළඟට නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ලෝකයට උරුම කරේ මෙන්න මේ ග්‍රීකයන්ගෙන්. ඉතින් ඔලිම්පික් ක්‍රීඩාව ග්‍රීකයන්ගෙන් වර්තමාන ලෝකයට ලැබුණු දායාදයක්. දැන් ඔලිම්පික් ක්‍රීඩාව පුතේ කලින් කරේ ග්‍රීසියේ විතරයි. නමුත් අද එහෙම නෙමේ. අද මුළු ලෝකයේ තියෙන පෘථුවියේ තියෙන සියලුම රටවල් මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට ඔන්න පුතේ අපි දැන් ඉගෙන ගත්තේ ග්‍රීක ශිෂ්ටාචාරය ගැන. කරුණු දැන් ඕගොල්ලෝ ගොඩක් ඉගෙන ගත්තා. ඊළඟට අපි යම් පුතේ රෝම ශිෂ්ටාචාරය ගැන කතා කරන්න. එහෙනම් යුරෝපයේ තවත් තිබ්බ පැරණි ශිෂ්ටාචාරයක් තමයි රෝම ශිෂ්ටාචාරය කියලා කියන්නේ. එහෙනම් රෝමයේ පිහිටීම ඉස්සල්ලාම පුතේ අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔගොල්ලෝ සිතියම් පොතක් අරගෙන පුතේ බලන්න ඕනි මේ කොහොමද මේවා පිහිටලා තියෙන්නේ, මේ රටවල් මේ ශිෂ්ටාචාර කොහොමද බිහි වෙලා තියෙන්නේ කියන එක බලන්න. ඉතින් ඉතාලිය කියලා කියන්නේ ඉතාලියේ. ඉතාලියේ රෝම නගරය මුල් කරගෙන තමයි රෝම ශිෂ්ටාචාරය බිහි වෙන්නේ. බලන්න ඉතාලියේ රෝම නගරය මුල් කරගෙන රෝම ශිෂ්ටාචාරය බිහි වෙනවා. ඉතාලිය කියලා කියන්නේ මධ්‍යධරණී මුහුදට නෙරාගිය අර්ධද්වීපය. දේ එහෙනම් ඉතාලිය කියන්නේ පුතේ මතක තියාගන්න මධ්‍යධරණී මුහුද. හොඳේ, මධ්‍යධරණී මුහුදට නෙරාගෙන ගිහිල්ලා තියෙන අර්ධද්වීපය. පුතේ අර්ධද්වීපයක් කියලා කියන්නේ තුන් පැත්තකින් ජලයෙන් වටවලා තියෙනවා. ඊළඟට එක පැත්තක් ගොඩබිමට සම්බන්ධ වෙනවා. ඉතින් අපි එකක් කියනවා අර්ධද්වීපයක් කියලා. ඉතින් මේ රෝම ශිෂ්ටාචාරයත් ඒ වගේ ඔන්න අර්ධද්වීපයක තමයි ඔන්න මේ පිහිටලා තියෙන්නේ. ඉතින් නැගෙනහිරින් ආද්‍රියාතික් මුහුද. නැගෙනහිර පැත්තෙන් තියෙනවා ආද්‍රියාතික් මුහුද, බටහිර පැත්තෙන් දකුණු පැත්තෙන් තියෙනවා මධ්‍යධරණී මුහුද. හොඳේ, දකුණෙන් ඊළඟට නැගෙනහිරින් මේ දෙපැත්තෙන්ම මධ්‍යධරණී මුහුද අපිට දකින්න පුළුවන් වෙනවා, බටහිරින් හා දකුණින්. ඊළඟට මේ අර්ධද්වීපය වෙන් වෙලා තියෙනවා ඔන්න ඔය කියන විදිහට. ඊළඟට උතුරින් පිහිටි ඇල්ප්ස් කඳු වැටිය හින්දා ඉතාලිය යුරෝපයේ සෙසු රටවලින් වෙන් වෙනවා. එහෙනම් ඉතාලිය යුරෝපයේ අනිත් රටවල් වලින් වෙන්නේ පුතේ උතුරින් තියෙන මෙන්න මේ ඇල්ප්ස් කඳු වැටියෙන් කඳු වැටියෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඉතාලි භූමියේ රට මැදින් දිගට විහිදී ගිය කඳු වැටියක් දිස් වෙනවා. හොඳේ. ඉතින් එය ඇපිනයින් නමින් හඳුන්වනවා. බලන්නේ මැදින් තියෙන කඳු වැටිය ඇපිනයින් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කඳු වැටියෙන් ඇරඹෙන ටයිබර් ගංගාව දිගේ රෝමයේ සිට නැව් ගමන් කරන්න පුළුවන්. හොඳේ. මතක තියාගන්න ඕනි පුතේ ටයිබර් කියන ගංගාව. මෙන්න මේ ටයිබර් කියන ගංගාව දිගේ රෝමයේ ඉඳලා නැව් ගමන් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කඳු වැටියෙන් ඇරඹෙන ගංගාව නිසා මේ විශේෂයෙන්ම රෝමයේ ඔය තියෙන්නේ පුතේ ගොඩාක් විට ඔය ගමනාගමන කටයුතු සිද්ධ වෙන්නේ මේ ගංගා උපයෝගී කරගෙන. ඉතින් මේ එම නගරයේ අභිවෘද්ධියට හේතු වෙලා තිනවා මෙන්න මේ ටයිබර් ගංගාව. ඊළඟට මේකේ ආරම්භය අපි කොහොමද බලමු. රෝම ශිෂ්ටාචාරය ආරම්භ වීම පිළිබඳ මත කිහිපයක් දකින්න පුළුවන් වෙනවා පුතේ. යුරෝපයේ ඉඳලා ඉතාලියට පැමිණිලා තිනවා ලතින්වරු. ඉතින් මේ ලතින්වරු රෝමය ගොඩ නැගුවා කියලා සඳහන් වෙනවා. ඒක මතයක්. ඊළඟට රොමියලස් නැමැති වීරයෙකු විසින් රෝමය ගොඩ නගන ලදැයි ජන ප්‍රවාදයකුත් තියෙනවා. ඉතින් රෝමයේ අතීතයේ ඉඳලම වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වුණ නිසා වෙනත් ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙන්න මේ ශිෂ්ටාචාරය ගොඩනැගුවා කියනකුත් අදහසකුත් තියෙනවා. අපි බලමු රොමියුලස් කියන රෝම නගරය කොහොමද තැනුවේ කියලා. හොඳේ. රොමියුලස් කොහොමද රෝම නගරය හැදෙව්වේ කියලා ජන ප්‍රවාදයක් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි පුතේ රජ පවුලක ඇති වූ කුමන්ත්‍රණයක් හින්දා රාජ උරුමකරුවන් දෙදෙනෙකු අලුත උපන් රොමියුලස් හා රීමස් කියන ඔන්න නියුන් දරුවන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ දෙන්න දියේ ගිල්වා මැරීමට රජු අණ කළා තියෙනවා. ඉතින් ඒ කටයුතු පැවරු සේවකයා මොකද කරේ? මේගොල්ලෝ මේ දරුවන් ගැන අනුකම්පාවක් ඇති වෙලා ඒගොල්ලෝ ලී වලින් හැදලා තියෙන තොටිල්ලක පා කළා තියෙනවා. ඉතින් තම පැටවුන් මියගිය වෘක දේනුවකට මෙන්න මේ ගං ඉවුරකදී මේ දරු දෙන්න හම්බ වෙලා තියෙනවා. ඉතින් වෘක දේනුව විසින් දරුවන් තම ගුහාවට අරගෙන ගිහිල්ලා ඇති දැඩි කළා තියෙනවා. ඊට පස්සේ මොවුන් ගොපල්ලෙකුට හමු වෙලා ඔහු තම දරුවන් වගේම මොවුන් රැක බලා ගත්ත කියලා සඳහන් වෙනවා. ඉතින් තරුණයන් බවට පත් උනායින් පස්සේ මේගොල්ලෝ රාජධානියක් ආරම්භ කරන්න තීරණය කරා. ඉතින් ඒ අනුව මේ දෙන්නා නගර ඉදිකරන්න ආරම්භය පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකෙදි රොමියුලස් ඉදිකරලා තියෙන නගරය රෝමය විදිහට හඳුන්වනවා. ඔන්න ඔය විදිහට ජන ප්‍රවාද සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු පුතේ රෝමයේ පාලන ක්‍රමය කොහොමද තිබිලා තියෙන්නේ කියලා. මුල් කාලයේදී රෝමයේ ගෝත්‍ර හෝ පවුල් පදනම් කර පාලනයක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ රාජාණ්ඩු ක්‍රමයක් ඇති වුණාලු. ඊට පස්සේ කලක් ගත වෙනකොට රාජාණ්ඩු ක්‍රමය පරිහානියට පත් වෙලා තියෙනවා. ඊළඟට ක්‍රිස්තු පූර්ව 509 වෙනකොට රෝමයේ සමූහාණ්ඩු පාලන ක්‍රමයක් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් එම ක්‍රමයේ යටතේ කොන්සල්වරුන් විදිහට හැඳින්වු නිලධාරීන් දෙදෙනෙකුට පාලන බලතල ලැබිලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ කටයුතු වලට සහාය වෙන්න සෙනෙට් සභාවකුත් තිබිලා තියෙනවා. ඉතින් මෙසේ රෝමයේ දේශපාලන විදිහට ඉදිරියට පැමිණීමත් එක්කම සමස්ත ඉතාලි අර්ධ දීපේම රෝම පාලනයට යටත් කරගෙන තියෙනවා. ඉතින් ක්‍රිස්තු පූර්ව 27 වෙනකොට රෝම අධිරාජ්‍යයක් බිහි වෙනවා. මතක තියාගන්න පුතේ ක්‍රිස්තු පූර්ව 27 තමයි රෝම අධිරාජ්‍ය බිහි වෙන්නේ. ඉතින් ඒ අතර ස්පාඤ්ඤය, එංගලන්තය, ප්‍රංශය හා මධ්‍යදරණී මුහුදාවට ප්‍රදේශ මෙන්න මේ රෝම අධිරාජ්‍යයට යටත් වෙලා තිබිලා තියෙනවා. ඊළඟට අපි බලමු කීර්තිමත් රෝම පාලකයන් කවුද කියලා. එක්කෙනෙක් තමයි පුතේ ජුලියස් සීසර් කියලා කියන්නේ. ඉතින් ජුලියස් සීසර් කියලා කියන්නේ යුද්ධ කටයුතු වලට දක්ෂයෙක්ලු. ඊළඟට සීසර් යුක්තිගරුකව රෝමයේ පාලනය මෙහෙවලා තිනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට අනිත් එක්කිනා තමයි පුතේ ඔගස්ටස් සීසර් කියලා කියන්නේ. ඉතින් ඔක්ටේවියස් හෙවත් ඔගස්ටස් සීසර් පළමුවන රෝම අධිරාජ්‍යය බවට පත් වෙනවා. ඉතින් ඔගස්ටස් සීසර්ගේ පාලන සමය රෝම ඉතිහාසයේ ස්වර්ණමය යුගය විදිහට හඳුන්වනවා. ඉතින් රෝමයේ වැදගත් පැරණි ස්මාරකයක් තියෙනවා කොලෝසියම් ගොඩනැගිල්ල කියලා. ඉතින් මෙන්න මේ කොලෝසියම් ගොඩනැගිල්ල, ඊළඟට කැරකැල්ලා කියන මහා නාන තටාකය මෙන්න මේ රජතුමාගේ කාලේ, කියන්නේ ඔගස්ටස් සීසර්ගේ කාලයේ තමයි ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඔගස්ටස් සීසර්ගේ පාලන කාලයේදී රෝම අධිරාජ්‍යයට අයත්ව පැවති ජෙරුසලම අසල බෙත්ලෙහෙමේදී තමයි පුතේ ජේසුතුමාගේ ඔන්න උත්පත්තිය සිද්ධ වෙන්නේ. ඊළඟට පුතේ මේගොල්ලන්ගේ ජන ජීවිතය බලමු. රෝම පවුලක ප්‍රධානියා තමයි පියා. ඉතින් ඔහු පවුලේ සියලු කටයුතු මෙහෙවලා තියෙනවා. ඉතින් රෝම සමාජයේ කාතාවන්ට විශාල බලයක් හිමිවලා තියෙනවා. ඒ අතර ඔවුන් සමාජයේ ඉහළ තනතුරක් දරලා තියෙනවා. ඊළඟට වෛද්‍ය වෘත්තිය වගේ වෘත්ති තිබිලා තියෙනවා. ඉතින් බලන්න කාන්තාවන් ඒ වගේ උසස් වෘත්තිවලත් නිරත වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මව පූජනීයත්වයෙන් සලකලා තියෙනවා. ඊළඟට බලමු පුතේ අපි සමාජයේ කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. ප්‍රභූන් සාමාන්‍ය ජනතාව හා වහලුන්, ඔන්න කොටස් තුනයි. හොඳේ, ප්‍රභූන් සාමාන්‍ය ජනතාව වහලු. ඊළඟට පුතේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ රෝමවරුන් යටත් කළ යටත් තේ තිබ්බ රටවල් වලින් මිනිස්සු විශාල සංඛ්‍යාවක් සිරකරුවන් විදිහට රෝමයට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් එන්නේ පිරිස් වහලුන් මේ විදිහට ප්‍රසිද්ධ වෙළඳ පොලේ විකුණන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් රෝම ප්‍රභූවරු සමාජයේ ඉහළම කොටසක් බවට පත් වෙලා තිනවා. ඔවුන් විසිතුරු මන්දිරවල ජීවත් වෙලා සුඛෝභෝගී විදිහට ගත කරලා ජීවිත ගත කරලා තියෙනවා. ඉතින් එක් ධනවත් ප්‍රභූවරුකගේ නිවසේ සිය ගණන් වහල්ලු ජීවත් වුණා කියලා තමයි සේවකයෝ ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු පුතේ මේගොල්ලෝ නගර නිර්මාණය කොහොමද කරලා තියෙන්නේ කියලා. සැලසුම් සහගත නගර ඉදි කරලා තිබිලා තියෙනවා. ඉතින් ප්‍රභූ ජනතාව නගරවල සුඛෝභෝගී නිවාසවල ජීවත් වෙලා තිනවා. ඉතින් ඇතැම් විට මහල් නිවාසත් ඉදි කරලා තිබිලා තියෙනවා. ඉතින් ජල පහසුකම් හා සෞඛ්‍ය ආරක්ෂාව ගැන ඒගොල්ලෝ විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා. සෑම නගරයකම මාර්ග ජාලයකින් සම්බන්ධ කර තිබිලා තියෙනවා. ඉතින් පාලම් තැනවීමේ ශිල්පය ගැන මේගොල්ලෝ විශේෂ දැනුමක් තිබිලා තියෙනවා. ඊළඟට අපි බලමු පුතේ කලාව හා ගෘහ නිර්මාණය කොහොමද සැදිලා තියෙන්නේ කියලා. ග්‍රීකවරු වගේම තමයි රෝමවරු. එහෙනම් රෝමවරුත් උසස් සාහිත්‍යකරුවෝ. ඉතින් උසස් ගද්‍ය පද්‍ය ගොඩක් බිහි කරලා තියෙනවා. ඉතින් ලේඛන රාශියක් බිහි කරලා තියෙනවා. ඉතින් වර්ජිල් නම් කතුවරයාගේ ඉනීට් ඒවායින් එක් ඔන්න උසස් පද්‍ය ග්‍රන්ථයක්. ඊළඟට රෝමී ඉදි කරලා ඇති නාට්‍ය ශාලා එලිමහන් රංගපීඨ. ඉතින් ඒ වැසියන්ගේ කලාකාමී බව පෙන්නනවා. ඊළඟට අපි බලමු පුතේ මූර්ති ප්‍රතිමා නිර්මාණය කොහොමද තිබිලා තියෙන්නේ කියලා. විශිෂ්ට මූර්ති ශිල්පියක් හා ප්‍රතිමා කලාවක් මේ රෝමවරුන් සතුව තිබිලා තියෙනවා. ඉතින් නීරෝ අධිරාජ්‍යයාගේ යයි සැලකෙන ලෝකඩ හිස රෝම මූර්ති කලාවේ ජීවමාන ස්වරූපයට ඔන්න අගනා නිදසුණක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට බලන්න පුතේ ඒගොල්ලන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය කොහොමද තිබිලා තියෙන්නේ කියලා. රෝම කොලෝසියම රෝම නගරයේ ඉදි කරලා තියෙන එලිමහන් ක්‍රීඩා පිටියක්. ඉතින් ඒකේ පුද්ගලයන් 50,000කට විතර එකවර රැස් වෙන්න පුළුවන්ලු. ඉතින් මේක අද ලෝක පුදුමහතෙන් එකක් විදිහට ගන්නවා. ඊළඟට පැන්තියන් දේවස්ථානයේ රෝමානු ගෘහ නිර්මාණයේ විශිෂ්ටතම පිළිබිඹු කරන විශාලම ඉදිකිරීම. ඉතින් රෝමානුවන් ඇදහූ සියලු දෙවිවරුන් සඳහා මෙන්න මේක ඉදි කරලා තියෙනවා. ඊළඟට මේගොල්ලන්ගේ ක්‍රීඩා බලමු මොනවාද කියලා. ග්‍රීකයන් වගේම පෘතුල ලෙස ක්‍රීඩා කටයුතු වල යෙදිලා තියෙනවලු. ඉතින් සාධාරණ සාධක විරලයි. රෝමානුවන් රථ ධාවනයේ තරඟ පැවැත්වූ බවටත් සාක්ෂි තියෙනවා. ඉතින් සිංහයන් වගේ සතුන් යදාගෙන පැවැත්වූ ක්‍රූර බිහිසුණු සටන් වලට උන් ද කැමැත්තක් දක්වලා තියෙනවා. ඉතින් මෙවැනි තරඟවලදී මිනිසුන් හා සතුන් සිය ගණනක් පමණ මිය ගිහිල්ලා තියෙනවා කියලා ඔන්න සඳහන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පුදුම වෙනවා ඇති මේ වගේ විශාල පිරිසක් මිය ගියාම කි. ඉතින් වහලුන් තමයි මේකට සහභාගී කරවගෙන තියෙන්නේ පුතේ. ඊළඟට වෙළඳ සම්බන්ධතාව බලමු අපි පුතේ කොහොමද තිබ්බේ කියලා. රෝමයේ බොහෝ ධනවත් නගර අතර එය පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මධ්‍යධරණී මුහුදාවට රටවල් වගේම ඉන්දියාව, චීනය, ලංකාව වගේ ආසියාතික රටවල් එක්කත් රෝම වෙළඳාම පැවතුණා. ඉතින් රෝම වෙළඳුන් ලංකාව ගැන යම් යම් කරුණු සඳහන් කරලා තියෙනවා. ඉතින් බාතිකාබේ රජතුමා අපේ ලංකාවේ හිටපු රජතුමා මොකද කරේ? රුවන්වැලි සෑයට මහා පූජාවක් කරන්න පුතේ ඔය රෝමෙන් පබලු වීදුරු පබලු ගෙන්නවුවා කියලා ඔය මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු පුතේ රෝම ශිෂ්ටාචාරයෙන් ලෝකට දායාද වුණ උරුම වෙලා තියෙන දේවල් මොනවාද කියලා. පාලම් තැනවීම, ජල නල එලීම, මංමාවත් තැනීම, මෙන්න මේ වගේ තාක්ෂණික දේවල් රෝමවරුන් යුරෝපා ශිෂ්ටාචාරයෙන් අපිට ලැබුණු දෙයක්. ඊළඟට කිතුණු දහම රෝම ශිෂ්ටාචාරයේ පැතිරිලා පස්සේ මුළු ලෝකෙම පැතිරෙන්න පටන් ගත්තා. ඊළඟට රෝම නීතිය, ඊළඟට ලාතින් භාෂාව, රෝම ගෘහ නිර්මාණ ශිල්පය. මෙන්න මේවා තමයි පුතේ රෝම ශිෂ්ටාචාරයෙන් ලෝකෙට බිහිවෙලා තියෙන ඔන්න දේවල්, අලුත් දේවල්. ඉතින් පුතේ ඔන්න මං අද ඔයගොල්ලන්ට ගෙනාවා ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර, යුරෝපා මහද්වීපයේ ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර. එහෙනම් පුතේ මෙන්න මේ පිළිබඳ ඔයගොල්ලෝ තව දුරටත් අධ්‍යයනය කරන්ඩ, තොරතුරු හොයාගන්න පුවත්පත් වලින්, ඊළඟට අන්තර්ජාලයෙන් ඔයගොල්ලෝ තොරතුරු හොයාගෙන තවත් ඔයගොල්ලෝ මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙන ගන්න. එහෙනම් පුතේ ඔයගොල්ලන්ට අද සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඌවේ ගුරු කිතරින් ඉතිහාසය පාඩම ඔබට කියලා දුන්නේ එරන්දි දිල්රුක්ෂ ගුරුමෑණියන්.